ස්ථානාකවරයා විසින් කරනු ලබන නිවේදන නිවේදන ඒ ආණ්ඩුකම් ව්‍යවස්ථාව 121(1) ව්‍යවස්ථාවට ප්‍රකාරව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙස්සම් දෙකක පිටපත් ගරු කථානායකතුමා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. 2. කථානායකවරයා විසින් ලිපි ලේඛනාදී පිළිගැන්වීම ඒ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 34 වගන්තියේ ප්‍රකාරව ජාතික විගණන කාර්යාලය විසින් සකස් කරන ලදුව මුදල් විෂය භාර අමාත්‍යවරයාගේ නිරීක්ෂණයත් සමග ඉදිරිපත් කරන ලද ජාතික විගණන කාර්යාලයේ 2024 වර්ෂය සඳහා අයවැය ඇස්තමේන්තුව මම සභාගත කරමි. කරු සභානායකතුමා.
අර නියෝජ්‍ය කථානායකතුමනි, එකී අයවැය ඇස්තමේන්තුව රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි. මෙම අයවැය ඇස්තමේන්තුව රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවට යොමු කළ යුතුයි.
හොඳයි. බී ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාවට ප්‍රකාරව 2022 මුදල් වර්ෂය සඳහා විගණනාධිපතිවරයාගේ වාර්තාය පළවෙනි කාණ්ඩයේ 15, 16, 17, 18, 19 හා 20 කොටස් සිවුවෙනි කාණ්ඩයේ 3, 4, 5 හා 6 කොටස් පස්වෙනි කාණ්ඩයේ 4 හා 5 කොටස් සහ 6 වෙනි කාණ්ඩයේ 3, 4 හා 5 වෙනි කොටස් මම ඉදිරිපත් කරමි සභානායකතුමා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එකී වාර්තාව මුද්‍රණය කළ යුතුයි යෝජනා කර.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාවට ප්‍රකාර විගණනාධිපතිවරයාගේ වාර්තාවේ 10 වෙනි කාණ්ඩයේ අනීතකව ආනයනය කරන ලද හෝ එකලස් කරන ලද වාහනවල චැසී අංක හා එන්ජින් අංක දත්ත මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දත්ත පද්ධතියට වංචනිකව ඇතුළත් කර මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ව්‍යාජ සහතික නිකුත් කිරීම පිළිබඳ 2022 විශේෂ විගණන වාර්තාවේ 3 වෙනි කොටස මම ඉදිරිපත් කරමි. කරු සභානායකතුමා.
කරු නියෝජ්‍ය කථානායකතුමනි, එකී වාර්තාව මුද්‍රණය කළ යුතුයි යෝජනා කර.
කාර්ක සභා වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තා එම කාර්ක සභාවේ සභාපති ගරු ආචාර්ය හස්සත් සිල්ලමැත්තමා විසින් පිළිගැන්වීම. හර්ෂද
සිල්ලමැත්තමා. He's on the way. Traffic jam.
මදුරු විතානගේ මන්ත්‍රීතුමා පිළිගන්න.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවට යොමු කරන ලද 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ වතු පනත යටතේ නියමයන් සම්බන්ධ වූ එකී කාර්යක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙස්සම් පිළිගැනීම ගරු රංජිත් සීමලා පිටියමැතිතුමා පැමිණ නැත. ගරු SB දිසානායක මැතිතුමා පැමිණ නැත. ගරු ප්‍රියංකර ජයරත්න මැතිතුමා.
ගරු කථානායකතුමනි, මහරගම දබහින පාර නම්බර 10 ඇලිරක් කේ දරන ස්ථානයේ පදිංචි W රාජ් මෙන්ඩිස් අබේසේකර මහතා ලැබුණු පෙස්සම පිළිගන්නේ.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාර්ය සභාවට යොමු කරන ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නාංක 1 ගරු අජිත් මානප්පිරම් මැතිතුමා විදුලි වල හා බලශක්තිය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ආනව ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පිළිතුරු ලබා දෙනවා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ආයක වර්ෂ 2015 සිට මේ දක්වා හදිසි මිලදී ගැනීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපකිතා කොමිසම් සභාවේ අසර ඉල්ලා සිටින ලද අවස්ථා සංඛ්‍යාව 1 වර්ෂ 90 වෙන්වෙන් වශයෙන් 2015 නැත 2016 2යි 2017 1යි 2018 1 අවස්ථාවයි 2019 1 අවස්ථාවයි 2020 අවස්ථා 4යි 21 අවස්ථා නැත 22 1 අවස්ථාවයි 23 ජූලි මාස අග දක්වා 1 අවස්ථාවයි 1/11යි ආ 2 එම අවස්ථා අතරින් අවසර ලබා දෙන ලද අවස්ථා සහ අවසර ලබා නොදෙන ලද අවස්ථා 2015 අදාළ නොවේ. 2016 ඉල්ලීම් 2යි අවසර ලබා දීලා තියෙනවා 1කට, අවසර ලබා දීලා නැහැ 1 අවස්ථාවකට. 2017 ඉල්ලීම් 1යි අවසර ලබා දීලා තියෙනවා එම ඉල්ලීමට. 2018 අවසර ලබා දීලා තියෙනවා. 2019 එම තීරණය දන්වා නොමැත. දෙදස් විස්සේ අවස්ථා හතරම අවස්ථා අවසර ලබාදිල නැත්ත. ඒවගේම දෙදස් විසියක අදාළ නොවේ දෙදස් විසි දෙක තීරණයක් දන්වා නොමැත. දෙදස් විසිතුන ජුලියග දක්වා අවසර ලබාදී ඇත. ආතුන ශ්‍රී ලංකා මහජන උපේතා කොමිසන් සභා විසින් ලංකා විදුලිවල මණ්ඩලයේ ඉල්ලීම මත හදිසි විලදී විදුලි මිලදී ගැනීම සඳහා අවසර ලබා දුන් අවස්ථා මෙන්ම අවසර ලබා නොදුන් අවස්ථාද වාර්තා වී ඇත. ශ්‍රී ලංකා මහජන උපේතා කොමිසන් සභාවේ අවසරේ හිමි නොවුනද විදුලි කප්පාදුව හේතුවෙන් ජාතික ආර්ථිකයේ සිදුවන අනිසි ප්‍රතිවිපාක වළක්වා ගැනීම සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම අත්‍යවශ්‍ය බැවින් ඇතැම් අවස්ථාවලදී අමතර විදුලිය මිලදී ගැනීම සිදු කර ඇත. ඇතැම් අවස්ථාවලදී මහජන උපේතා කොමිසන් සභාව විසින් මගින් හදිසි මිලදී ගැනීම සඳහා අවසර ලබා දුන්නද නොසිතූ ලෙස ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්ට වර්ෂාව ලැබීම හේතුවෙන් එම අමතර විදුලි මිලදී ගැනීම සිදු නොකිරීමට හෝ ප්‍රමාද කිරීමට විදුලි බල මණ්ඩලය විසින් පියවරගෙන ඇත. ලංකා විදුලිවල මණ්ඩලය විසින් විදුලි අය ක්‍රමය සකස් කරනු ලබන්නේ වාර්ෂික විදුලි වියදම පියවා ගැනීම හැකිවන පරිදි cost reflective tariff බැවින් අමතර මිලදී ගැනීම හෝ විදුලිය විසන්ධි කිරීම යන දෙආකාරයෙන්ම අතිරේක ලාභයක් ලැබීමේ ඉඩ ප්‍රස්තාවක් උදා වී නොමැත. එමෙන්ම වියදම් පියවා ගත හැකි ආකාරයෙන් අය ක්‍රමයක් 2022 දක්වාම ක්‍රියාත්මක නොවූ බැවින් ලංකා විදුලිවල මණ්ඩලය මෑත අතීතයේ ලාභ වාර්තා කර නොමැත. ආ හතර රටේ දෛනික විදුලි ඉල්ලීම සපුරාලීම සඳහා ප්‍රමාණවත් ජනන ධාරිතාවක් නොමැති අවස්ථාවල හදිසි විදුලි මිලදී ගැනීම කර ඉල්ලුමට සරිලන සැපයුමක් පවත්වා ගැනීම හෝ සපයා දිය හැකි ධාරිතාවක් දක්වා පමණක් ඉල්ලුම පාලනය කර ගැනීම පිණිස විදුලිය විසන්ධි කිරීම නොවැළැක්විය හැකි කාරණයකි. ඒ අනුව රටේ වැඩිවන විදුලි බල අවශ්‍යතාවයේ පුරෝකථනය කොට එම අවශ්‍යතාවය සපුරාලීම සඳහා ලංකා විදුලි මණ්ඩලය විසින් වසර දෙකකට වරක් යාවත් කාලීන වන දිගු කාලීන ජන සැලසුමක් පිළියෙල කර මහජන උපතා කොමිසන් සභාවේ අනුමැතිය ලබා ගනී. මෙම ජන සැලසුම අනුව නිසි ක්‍රියාමාර්ග ගනු ලැබුවේ නම් වරින් වර ඉස්මතු වන හදිසි විදුලි මිලදී ගැනීම සඳහා අවශ්‍යතාවයක් පැන නොනගී. මෙවර අමතර විදුලි මිලදී ගැනීම සඳහා අකමැත්තෙන් වුවද යොමුවීට ප්‍රධාන සාධකයේ වූයේ අනපේක්ෂිත අයුරින් සමනලව ජලාශයෙන් ජලය ගොවිතැන් කටයුතු සඳහා උඩවලව ජලාශය වෙත නිකුත් කිරීමට සිදුවීමයි. මූලික පුරෝකථනයන්ට පරිබාහිරව අනපේක්ෂිත ලෙස ඇතිවන නියගය සහ එල්නීනෝ සංසිද්ධියේ බලපෑම මත ජල විදුලි බලාගාර තුලින් නියමිත පරිදි ජල විදුලිය උත්පාදනය කරගත නොහැකි වීම හේතුවෙන් තාප බලාගාර ක්‍රියාත්මක කර විදුලිය අඛණ්ඩව පරිභෝගිකයන්ට ලබා සැපයීමට සහතික කිරීම සඳහා අකපැත්තෙන් වුවද අමතර විදුලිය මිලදී ගැනීමට සිදු වී ඇත. පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේදී අවම වශයෙන් මාස 6කට බලපවත්වන පරිදි විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් මත්සන් නොකරන්නේ නම් එම බලාගාර ක්‍රියාත්මක කරමීට අදාළ සමාගම් එකඟතාවයක් නොදක්වයි. එම තත්ත්වය තුළ පසුගිය මාසයේදී ඒස් පව සමාගම සමග මාස 6ක කාලයක් සඳහා විදුලිය මිලදී ගැනීමට ගිවිසුම් මත්සන් කර ඇති නමුත් එලෙස විදුලිය මිලදී ගනු ලබන මිල ලංකා විදුලි බල මණ්ඩලයේ සතු ඇතැම් තාප බලාගාර ක්‍රියාත්මක කිරීමට වැයවන මිලට වඩා සැලකිය යුතු තරම් අඩු පිරිවැයක් යටතේ විදුලිය මිලදී ගැනීමට හැකියාව ලැබුණු බව පෙන්වා දීමට කැමැත්තෙමි. නුදුරු අනාගතයේදී වැඩ අවසන් කිරීමට නියමිත උමාවේ විදුලි බලාගාරයත් සුබදනවි ද්විත්ත චක්‍රීය විදුලි බලාගාරයත් පද්ධතිය එකතු කිරීමෙන් පසු අමතර හදිසි විදුලි ගැනීම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට හැකි වෙතයි අපේක්ෂා කෙරේ. එමෙන්ම හැකිය උපරිම අයුරින් පුනර්ජනීය බලශක්ති ප්‍රභවයන් ජාතික පද්ධතියට සම්බන්ධ කිරීම සඳහා පිළියෙල කර ඇති සැලැස්ම ක්‍රියාවට නැංවීම මගින් අනාගතයේදී තවදුරටත් රටේ විදුලි ඉල්ලීම කළමනාකරණය කරගත හැකි තත්ත්වයක් දක්වා වර්ධනය කර ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇත. ඊට අමතරව විදුලි අර ප්‍රිස්මැස්යෙන් පාවිතා කිරීම පිළිබඳව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මැදිහත් වීම තුළින් රටේ විදුලි ඉල්ලුමට ඇති කරන පීඩනය අවම කර ගැනීම සඳහා බලශක්ති කාර්යක්ෂම විදුලි උපකරණ විදුලි පහන් ආදී හඳුන්වා දීමට කටයුතු කර ඇති අතර අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම හරිත ගොඩනැගිලි සංකල්පය හඳුන්වා දීම බලශක්ති විගණනය එනර්ජි ඔඩිට් සහ පද්ධතියෙන් පරිබාහිර සූර්ය බලයෙන් ක්‍රියා කරන වීදි පහන් හඳුන්වා දීම වැනි ක්‍රියාමාර්ග ගෙන ඇත. ආ අදාළ නොවේ.
පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමනි, ලංකා විදුලි බල මණ්ඩලය පාඩු ලබනවා කියලා පසුගිය පෙබරවාරි මාසේ ඉතා විශාල ගාණකින් බිල වැඩි කළා. ඊට පස්සේ ඒකට මාස 6කට පස්සේ, ඒ කියන්නේ ජූලි පළවෙනිදා ඉඳන් 14%කින් ඉදිරි බිල අඩු කළා. ඒ කියන්නේ ලාභ ලබන හිඳන ඉදිරි බිල අඩු කළේ එතන ජූලි මාසෙ වෙනකොටත් ලාභ ලැබපු ආයතනයක් වෙනවා. නැත්නම් පාඩු විඳ විඳාත 14%කින් අඩු කළේ ලාභ ලබන හිඳා. එතකොට ඊට පස්සේ දැන් ආයි කතාවක් කරනවා මාස දෙක තුනක් ගියා දැන් විදුලි බල මණ්ඩලයේ බිල වැඩි කරනවා කියලා. විදුලි බල මණ්ඩලයේ බිල වැඩි කරන්නේ පාඩු හිඳද? නැත්නම් අපි දැන් වහිනවා. දැන් ජලාශ පිරෙනවා. නමුත් කාලගුණ විද්‍යාඥයෝ හරියට කිව්වේ නැද්ද? මොකද්ද මේ දැන් ඔබතුමා මාස 6කට විදුලිය මිලදී ගන්නවා කිව්වා. හදිසි මිලදී ගැනීම. නමුත් දැන් වැස්ස තියෙනවා. ඉතින් මේ විදුලිය මිලදී ගැනීම වලට නෑ විදුලි බිල වැඩි කිරීමට හේතු මොනවද?
ජගතා නායකතුමනි, මෙතුමා අවසානයේ මතු කරපු ප්‍රශ්නය වර්ෂාපතනයත් සමග ජල විදුලි බලාගාර ජනනය කිරීමට නොහැකි බවද කියන ප්‍රශ්නයට විශේෂම ගරු මුලාසනේ නියෝජ්‍ය කතානායකතුමනි, මේ වර්ෂාපතනය ලැබුණත් රටේ විවිධ පළාත්වලට විශේෂම කොළඹ දිස්ත්‍රික්කය මම නියෝජනය කරන මාතර දිස්ත්‍රික්ක ඇතුළු දිස්ත්‍රික්කවලට තවමත් අවශ්‍ය වර්ෂාපතනය ලැබෙන්නේ නැහැ අපේ ජලවිදුලි බලාගාර තිබෙන ප්‍රදේශවලට. විශේෂම වික්ටෝරියා, රන්දිනිගල, රන්ටැඹේ, සමනලව වැනි ප්‍රදේශවලට ලැබෙන ජලධාරිතාව වර්ෂාපතනය ඉතාමත්ම අඩු මට්ටමින් පවත්වාගෙන යන්නේ. විශේෂම අද උදෑසන වැනි විටත් සමනල ජලාශය තවමත් විදුලිය ජනනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණයෙන් 23%යි ඒ ජල විදුලි බලාගාරයේ ධාරිතාව වශයෙන් තියෙන්නේ. ඒ වගේම වික්ටෝරියා වගේ ජලාශ ගත්තම 17%ක මට්ටමක පවතින්නේ. නමුත් සමහර ජලාශ තියෙනවා මෞස්සා කැලේ වැනි ජලාශවල 70-75 දක්වා වර්ෂාපතනය නිසා ඒ ධාරිතාව වැඩි වෙලා තියෙනවා. නමුත් අපේ වර්ෂාපතනය ලැබෙන්නේ අපි බලාපොරොත්තු වෙන ප්‍රදේශවලට නොවේ කියන එකත් පළමුවෙන්ම සඳහන් කරන්න ඕන. දෙවැනි කාරණාව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ පසුගිය වසරෙත් මේ වර්ෂයේ මුල කාලෙත් විදුලි බිල සංශෝධනය කරන අවස්ථාවේදී මම පාර්ලිමේන්තුවට දැනුවත් කරා විදුලි බල මණ්ඩලයේ පුරෝකථනය කරලා තියෙන ප්‍රමාණයත්, ඒ වගේම මහජන උපකිතා කොමිසම පුරෝකථනය කරන ප්‍රමාණයත්. පාර්ලිමේන්තුවේදී අපි ඒ වෙලාවේ ජනවාරි මාසේ දැනුවත් කරා විදුලි බල මණ්ඩලයේ පුරෝකථනය කරන්නේ ගිගවොට් පය 4200ක් පමණයි මේ වර්ෂයේ ජලවිදුලියෙන් අපිට උත්පාදනය කරන්න පුළුවන් වෙන්නේ කියලා. විශේෂයෙන්ම පහුගිය අවුරුද්දක අධික වර්ෂාපතනයක් ලැබිච්ච වර්ෂ දෙකක් නිසා මේ වසරේ එක්ක අපි සාමාන්‍ය වර්ෂාපතනයක් එහෙමත් නැත්නම් නියන් තත්වයක් ඇති වෙයි කියලා. නමුත් මහජන උපකිතා කොමිසම උපකල්පනය කරේ ගිගවොට් පය 5000ක් ජනනය කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඔවුන් අවසානයේදී මේ අයක්‍රමයේ සකස් කිරීමේදී පුරෝකථනය කරේ 4500ක් විදුලිය ජනනය කරන්න පුළුවන් වෙයි 2023 වර්ෂයේ ජල විදුලියෙන් කියන එක. නමුත් මේ වෙලාවේ මහජන උපකිතා කොමිසමත් පිළි අරගෙන තියෙනවා, ඒ වගේම විදුලි බල මණ්ඩලයේ පුරෝකථන සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන අනුව නියන් තත්ත්වය නිසා අපිට උපරිම වශයෙන් 3750ක ගිගවොට් පය ප්‍රමාණයකට පමණයි යන්න පුළුවන් වෙන්නේ කියන එක තමයි දැනට විදුලි බල මණ්ඩලයත් මහජන උපකිතා කොමිසමත් දැනුවත් කරලා තියෙන්නේ. ඒ අනුව අපිට අතිරේක තියෙනවා ගිගවොට් පය 750ක් තාප විදුලියෙන් උත්පාදනය කරන්න. එසේ තාප විදුලියෙන් උත්පාදනය කරන එක දැන් සාමාන්‍යයෙන් ගත්තොත් ජල විදුලියේ අපි ඒකකයකට සාමාන්‍ය රුපියල් 6යි නම් සාමාන්‍යයෙන් රුපියල් 50ක් පමණ යනවා ඒකකයක් උත්පාදනය කරන්න තාප විදුලියෙන්. ඒතරතර තාප විදුලියෙන් 750 අපි උත්පාදනය කළ යුතුව තිබෙනවා. ඒ වගේම තමයි පෙබරවාරි මාසේ අපි මිල සංශෝධනය කරන විට විදුලි බල මණ්ඩලයේ ඉල්ලා සිටි සංශෝධනෙම ලබා දුන්න මහජන උපකිතා කොමිසම ජූලි මාසේ විදුලි බල මණ්ඩලයේ ඉල්ලා සිටියේ 3%කින් අඩු කරන්න කියලා. නමුත් මහජන උපකිතා කොමිසමේ අවස්ථාවේදී තිබුණු දත්ත මත ඔවුන් තීරණය කරා එක 14%කින් අඩු කරන්න. හැබැයි 14%කින් අඩු කරාට පස්සේ ඇතිවෙච්ච නියන් තත්ත්වය සහ සමනලව ජලාශයෙන් ජලය නිකුත් කිරීම කියන කාරණාවත්, ඒ වගේම විශේෂයෙන්ම තාප විදුලිය අධික මුදලක් අපිට දරන්න සිදුවීම කියන එක කාරණා නිසා අපිට අද අයක්‍රමේ තියෙනවා රුපියල් බිලියන 30ක පමණ පරතරයක් පියවා ගැනීම සඳහා. ඒ බිලියන 30ක පරතරයේ එන්නේ බිලියන 13ක් තියෙනවා ජනවාරි ඉඳලා පෙබරවාරි දක්වා කාල සීමාව තුළ අයක්‍රමය සකස් නොකිරීම නිසා, ඒ වගේම ජූලි මාසේ ඉඳලා වෙනස් කරපු අයක්‍රමය සහ නියන් තත්ත්වය නිසා ඇතිවෙච්ච තත්ත්වයන් එක්ක. ඒ නිසා තමයි විදුලි බල මණ්ඩලයේ ඉල්ලීමක් කළ තියෙන මහජන උපකිතා කොමිසමෙන් මේ තත්ත්වය උඩ අපිට යම් අගය වෙනස් කිරීමක් කළ දෙන්න කියලා. නමුත් මහජන උපකිතා කොමිසම තමයි තීරණය කළ යුත්තේ නියෝජ්‍ය කතානායකතුමනි ඔවුන් ලබා දන්නේ කුමක්ද කියන එක.
දෙවනි ප්‍රශ්නය හැබැයි මේ අතුර පළවෙනි මුතුමාගේ අතුරු ප්‍රශ්නේදී ප්‍රශ්නයක් වෙනවා මහජන උපයෝගිතා කොමිසමද හරියට දන්නේ විදුලි බල මණ්ඩලයේද කියලා. මොකද ඔබතුමාලා කියන එක නෙමෙයි මහජන උපයෝගිතා කොමිසම සභාව කරන්නේ. මහජන උපයෝගිතා කොමිසම සභාව කියන දේට සමහරවිට ඔබතුමාලා කැමති නෑ. දැන් ඔය 14යි 103යි ප්‍රශ්න දිහා බැලුවොත් ඒතර ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම මම ගරු ඇමතුමේ දෙවනි ප්‍රශ්නය වශයෙන් ඉදිරිපත් කරනවා. දැන් සාම්පූර් විදුලි බලාගාරය හදන්න ගිහිල්ලා හැදුන්නේ නෑ. නොරැචල් ඉදිරි බලාගාරයේ හදන්න ඔන්න මෙන්න කියලා වැඩ පටු පටන් ගත්තට පස්සේ ගෝඨාභය ජනාධිපතිතුමා ඒක නැවැත්තුවා හතරවෙනි අදියරේ. ඒතර අද වෙනකොට අපි යන්නේ හරි තීරණාත්මක ලයින් එකක. ඒ කියන්නේ පොඩ්ඩක් පෑවුවොත් බෑකප් එකක් නෑ අපිට හදිසි මිලදී ගැනීම වලට යන්න ඕනි. ඒ රටට අවශ්‍ය විදුලිය නිෂ්පාදනය කරන ක්‍රමවේදයක් රාජ්‍ය තුල විදුලි බල මණ්ඩලය තුල නැති නිසා පොඩි ප්‍රශ්නයක් වුණා. එහෙම තියෙද්දි ඇයි ඔබතුමාගේ දැන් මේකට විසඳුමක් අපි හොයන්න ඕනනේ මග නවතින්න නැතුව දැන් විශාල ව්‍යාපෘති දෙකක් මග නැවතුණා. දැන් එතකොට අපිට දැන් අර ගෙවල් වල සූර්ය බල කෝස හයි කරන ක්‍රමවේදය සූර්ය පැනල් හයි කරන ක්‍රමවේදය රජයෙන් 125ක් ලංකාව ඉදිරි බල මණ්ඩලයෙන් 125ක් ඒ අයගේ පිරිවැයට එකතු කළත් ලාභයි රජයටත් ලාභයි ජනතාවටත් ලාභයි 125ක් අපි දෙන්නම් සූර්ය බල කෝස හයි කරන්න කියලා ප්‍රොමෝෂන් එකක් ගියොත් රජයේ මගින් ඒ වගේ වැඩ පිළිලකට යන්නේ නැද්ද කෙටි කාලීන හරි එතකොට මම කියන්නේ සූර්ය බල සංග්‍රාමයේ වගේ එකක් අඩුපාඩුත් හරි ගස්සගෙන ගියොත් දැන් අපි දන්නවා ගොඩක් අයගේ මතයක් තියෙනවා විදුලි බල මණ්ඩලයේ මේකට ඉඩ දෙන්නේ නැහැ කියලා. මම කියන්නේ ඒතර අපිට පුළුවන් හැම ඩිපෝ එකකින්ම කියන්න මෙච්චර විදුලිය සූර්ය බල කෝෂ මේ ප්‍රදේශයේ හයි කරන්න පුළුවන් කියලා ප්‍රසිද්ධ කරන්න පුළුවන්. ඒ සඳහා වෙනම ව්‍යාපෘතියක්. එහෙම ක්‍රමවේදයක් හැදුවොත් අපිට සූර්ය බලයෙන් ලොකු විදුලියක් ඉතුරු වෙනවා. ජලයක් ඉතුරු වෙනවා, ඩීසලුත් ඉතුරු වෙනවා. ඉතින් අන්නේ වගේ වැඩපිළිවෙලක් හදන්නේ නැද්ද? හදන්න තියෙන බාධාක මොකද්ද? සූර්ය බල සංග්‍රාමයේ ගෙනියන්නේ.
අරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම සාම්පූර් බලාගාරයේ අත්විටුීමේ තීන්දුව ගත්තේ ඔබතුමන්ලා රජය ඒ අවස්ථාවේ ඉන්න අවස්ථාවේ. එනිසා ඒ අවස්ථාවේ ගත්ත ප්‍රතිපත්ති තීන්දුවක් ඒක මම දන්නේ නැහැ මොකද්ද හේතුව කියලා ප්‍රතිපත්ති තීන්දුව ගන්න. නමුත් ඊට පසුව විශේෂයෙන්ම ගෝලීය වශයෙන් ඇතිවෙච්ච එකඟතාවයන් සමග ගල්ලංගුරු බලාගාර නැවත ඉදි කරන්නේ නැහැ කියන ප්‍රතිපත්තියට අපි එකඟ වෙලා තියෙනවා. ඒ අනුව අපිට නොරොච්චෝලේ හෝ සාම්පූර් ගල්ලංගුරු බලාගාර ඉදි කරන්න තවදුරටත් පුළුවන්කමක් නැහැ. නමුත් අපි මේ වන විට සොබදනවි බලාගාරයේ මම පිළිතුරේ සඳහන් කරපු ආකාරයට සොබදනවි බලාගාරයේ මෙගවොට් 250ක LNG බලාගාරයේ කටයුතු අපි බලාපොරොත්තු වෙනවා ලබන වර්ෂයේ මැයි මාසයේ වෙන විටවත් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා මේ රටේ ජනන පද්ධතියට එකතු කරන්න. ඒ වගේම තවත් අපි දීර්ඝකාලීන සැලසුම් හැටියට විශේෂයෙන්ම පුනර්ජනීය බලශක්තියෙන් විදුලි ව්‍යාපෘති කිරීම සඳහා අදානි සමාගමත් සමග ගිවිසුම් ගත වෙලා මේ වන විට මෙගවොට් 500ක විශේෂයෙන්ම සුලංග බලාගාරයක් මන්නාරම සහ පුනරින් වල ඉදි කිරීම සඳහා අවසර ලබා දීලා තියෙනවා. ඒ වගේම මෙගවොට් 100ක සියමලාණ්ඩුව ප්‍රදේශයේ විශේෂයෙන්ම අපි කම්පිටිටිව් බිඩින් වලින් තරඟකාරීත්වයෙන් අපි ටෙන්ඩර් කරපු ව්‍යාපෘතියක් තුළ LTL සහ විශේෂයෙන්ම වින්ෆෝස් බ්ලූ සර්කල් කියන ලංකාවේ දේශීය නියෝජිතයන් සදුන්ලත් සමාගමකින් මෙගවොට් 100ක් ඉදි කිරීම සඳහා අවසරය සහ ඉඩම ලබා දීලා තියෙනවා සියමලාණ්ඩුව ප්‍රදේශයේ. ඊට අමතරව තවත් මෙගවොට් 100ක් මඩකලපුව ප්‍රදේශයේ සමාගමකට අපි ලබා දීලා තියෙනවා ඒත් සූර්ය බලෙන් උත්පාදනය කරන්න. ඒ වගේම දේශීය සමාගම් දෙකකට හම්බන්තොට සහ පුනකරි ප්‍රදේශයේ තවත් අපි ව්‍යාපෘති දෙකක් වෙනුවෙන් ලබා දීලා තියෙනවා. සාම්පූර් විදුලි බලාගාරයත් අපි බලාපොරොත්තු වෙනවා එළමෙන සතිය වෙන විට වැඩ කටයුතු ආරම්භ කරන්න පළවෙනි අදියර හැටියට මෙගවොට් 50ක් සූර්ය බලෙන් උත්පාදනය කරන්න. නමුත් මම ඔබතුමා කියන එක පිළිගන්නවා විශේෂයෙන්ම අපේ දීර්ඝකාලීන සැලසුම ක්‍රියාත්මක නොවීම සහ අවශ්‍ය ප්‍රතිපත්ති තීන්දු නොගැනීම කියන කාරණා මත අපේ අද රටේ විදුලි ජනනය පිළිබඳව බරපතල ගැටලුවක් අපි මතුවලා තියෙනවා. ඒ වගේම අපි තීන්දුවක් ගන්න අවශ්‍යයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපිට දැනට තියෙන තාප බලාගාර ගත්තොත් කැලණිතිස්ස වැනි තාප බලාගාර අපේ තියෙන භාජ්‍යක ගත්තොත් කැලණිතිස්ස GT7 එක වගේ ගත්තොත් එහෙම අධික පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා විදුලි ජනනය කරන්න. දැන් GT7 එක ගත්තොත් එහෙම ඒක අපේ වුණාට විදුලි බල මණ්ඩලයේ වුණාට ඒකකයක් උත්පාදනය කරන් රුපියල් 143ක් වැය වෙනවා. සෑ එවැනි තාප බලාගාර ඇත්තරම අපි ඉවත් කළ යුතුව තිබුණේ මීට අවුරුදු 20කට පෙර 2020 තමයි මේවා ඉවත් කළ යුතුයි කියලා තිබුණේ. සෑ මේවා ඉවත් කරලා ඒවට සරලන තාප විදුලි බලාගාරත් ලබා ගැනීම කළ යුතුයි. එනිසා අපි කල්පනා කරන්නේ විශේෂයෙන්ම ඒස් පව වැනි බලාගාරත් එක්ක සාකච්ඡා කරලා ඒව රජයට හෝ ලබාගෙන ඒක අපිට විදුලි ජනනය කරන්න පුළුවන්ද කියන එක. ඒක එක පැත්තක්. දෙවැනි කාරණාව තමයි අපි මේ වෙන විට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි විශේෂයෙන්ම ආයෝජන ප්‍රවර්ධන මාත්‍යංශයත් විදුලි බල මාත්‍යංශයත් ඒකාබද්ධව අපි කැබිනට් පත්‍රිකාවක් එළමෙන සති දෙක තුල ගේනවා මෙගවොට් 3000ක් සූර්ය බලෙන් උත්පාදනය කරන්න තරඟකාරීත්වයට ලබා දෙන්න ඒ සඳහා ඉඩම් හඳුනාගෙන තියෙනවා. ඉඩම් ටික පවරාගෙන විශේෂම සූර්ය බලෙන් මෙගවොට් 3000ක් ඉදිරි අවුරුදු දෙක තුල ගේන්න තුන තුල ගේන්නත් ඒ වගේම සුලම් බලෙන් තව මෙගවොට් 1000ක් එතරේ මෙගවට් 4000 වාවම අපිට අර 70 ඉලක්කයට යන්නත් පුළුවන් පුනර්ජනීය බලයට ඔබතුමා කියන විදුලි බිල වෙනුවෙන් අඩු කරන්නත් අපේ වියදම අඩු කරන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම අපිට ආණ්ඩුවට මූල්‍ය තත්වයක් නැහැ ජනතාවට මුදල් දෙන්න හෝ ණය ක්‍රමයක් ලබා දෙන්න සූර්ය පැනල ලබා ගන්න. නමුත් අපි ආසියානු සංවර්ධන බැංකුවේ බලාපොරොත්තු වන IMF එකේ දෙවැනි වාරකේ ලැබුණාට පස්සේ විශේෂයෙන්ම අපේ බංකොලොත්භාවයෙන් රට අර ඉවත් වුණා කියන පණිවිඩ ලැබුණාට පස්සේ ලැබෙන ණය ආධාර තුල යම් කිසි ක්‍රමවේදයක් සකස් කරන්න අඩු පොලියට එවැනි තත්වයක් ලබා දෙන්න. නමුත් මේ වෙලාවේ අපි අය කරන ප්‍රමාණය විදුලිය සඳහා අය කරන ප්‍රමාණය අපි වැඩි කරලා ලබා දෙලා තියෙනවා. රුපියල් 22කට දිවිච්ච එක රුපියල් 34 ගෙනියලා තියෙනවා. එවැනි ආකාරයේ අපි දිරිගැන්වීම් කරලා තියෙනවා. බලයට යන මේ වන විට මෙගවොට් 750ක් සූර්ය පැනල හැටියට තියෙනවා. ගිය අවුරුද්ද විතරක් 200ක් ඇවිල්ලා තියෙනවා ගිය අවුරුද්ද ඉඳලා මේ වෙනකට.
බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 2 ගරු ඉම්රාන් මහරුප් මැතිතුමා සංචාරක මැතිතුමාගෙන් ඇසීමට.
අරු නියෝජ්‍ය කතානායකතුමා අහනවා ප්‍රශ්න.
සති දෙකක් කල් දෙන්න.
සති දෙකක් කල් දෙනවා.
ඒක සති
ප්‍රශ්න අංක 3 ගරු ඩී වීරසිංහ මැතිතුමා වාරි මාර්ග මැතිතුමාගෙන් ඇසීමට.
අදායි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රශ්නයේ ආ කොටසේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුර වැව් සංඛ්‍යාව 455යි. මේ අතරින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ 41ක්, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ 8ක්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ 396ක් වැව් තියෙනවා. දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින වැව් වල ධාරිතාවය මම හිතන්නේ 49ක් තියෙනවා. ඒවා ඒ යමුණුම සභාගත කරනවා ගරු මන්ත්‍රීතුමාගේ දැනගැනීම සඳහා. මීට අමතරව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අදාළ වාරිමාර්ග සතු ඒවා අපි ගාව ඒ තොරතුරු නැහැ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගාව. තුන්වැනි ප්‍රශ්නයට පිළිතුර සේනානායක සමුද්‍රය, එක්ගල් ලොය, රැඩැල්ල, ලාහුගල වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව් මේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ සහ ගෝජන සේවා දෙපාර්තමේන්තුව යටතේ ප්‍රතිසංස්කරණය කළ යුතු වැව් සම්බන්ධව මෙහි දක්වා නොමැත. හතරවෙනි ප්‍රශ්නයට පිළිතුර සේනානායක සමුද්‍රය සඳහා මිලියන 532ක්, එක්ගල් ලොය වැව සඳහා ප්‍රතිපාදන තවම ලැබිලා නැහැ, රැඩැල්ල ලැබිලත් නැහැ, ලාහුගල ප්‍රතිපාදන ලැබිලත් නැහැ. ආ කොටසේ පිළිතුර අදාළ නොවේ.
ගරුමන්තිතුමා අතුරු ප්‍රශ්නයක.
අතුරු ප්‍රශ්නේ මේ ගරු ඇමතුමනි, දැන් මේ වර්ෂයට රුපියල් මිලියන 850ක් ඔබතුමාලා මේ වාරිමාර්ග අමාත්‍යාංශය හරහා අම්පාර දිස්ත්‍රික්කයට වෙන් කරලා තියෙනවා. මම දැනගන්න කැමතියි ඒ වෙන් කරලා තියෙන මුදලින් දැන් මේ වර්ෂය අවසන් වෙන්නත් වෙනවා, දැනට ප්‍රතිශතයක් විදිහට කොච්චර මුදලක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ වැඩ ආරම්භ කරන්න පටන් ගන්න තියෙනවද කියලා ඒ මුදල් වලින්?
අරු නියෝජ්‍ය කතානායකතුමනි, අම්පාර දිස්ත්‍රික්කයට අපි ගිහිල්ලා මම පෞද්ගලිකවම ගිහිල්ලා සියලුම නිලධාරීන් සමඟ සාකච්ඡා කරලා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ලැබිච්ච යෝජනා, ඒ වගේම ගෝජන සේවා දෙපාර්තමේන්තුවට ලැබුණ යෝජනාත්, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ලැබුණ යෝජනාවත් පිළිබඳව සාකච්ඡා කරා. ඒ අතරේදී දේශපාලන අධිකාරියටත් යෝජනා ඇවිල්ලා තිබුණා. අපේ ගරු මන්ත්‍රීතුමන්ලාගෙන් ඒ හරහා මහජනතාවගේ ගොවි සංවිධානවල ඉල්ලීම් අපි ඉල්ලීම් කරා. දැනට යෝජනා මිලියන 400ක පමණ ලැබිලා තියෙනවා. ඒ අතරින් ආරම්භ කරන්න පුළුවන් ප්‍රමාණය අපි දැනටමත් ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා. නමුත් පසුබෑමක් අතපසුවීමක් තියෙන බව මම දන්නවා. ගරු වීරසිංහ මන්තුමත් මං හිතන්නේ වාරවක් කිහිපයකදී මගේ අමාත්‍යංශරත් ඇවිල්ලා ඒ නිලධාරීන් සමගත් සාකච්ඡා කරා, මේ පිළිබඳව අධීක්ෂණයක් කරලා ඉතාමත් කඩිනමින් මේ ආරම්භ කරන්න කටයුතු කරනවා.
ගරු ඇමතුමනි, මම මේ ඉල්ලීමක් කරන්නේ ඇත්තටම මේ විශාල මුදලක් ඔබතුමාලා අපිට වෙන් කරලා දුන්නට මේ නිලධාරීන්ගේ තියෙන
දෙවෙනි ප්‍රශ්නය අහන්න කරුණා.
ඔව්, නිලධාරීන්ගේ තියෙන ඉතාම මේ දුර්වල මේ සලස්මල් නිසා මේ මුදල් ටික ඇත්තටම අපේ දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ලබා ගන්න විදියක් නැහැ. මේ සම්බන්ධයෙන් කඩිනමින් මේ වැඩ කටයුතු අවසන් කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා මම ඔබතුමාට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ගරු ඩී වීරසිංහ මන්තුමත් එක්ක එකඟ වෙනවා. සමහර යෝජනාවන් වල නීතිමය ගැටලු තිබෙන අවස්ථාවනුත් තිබුණා. නමුත් දෙපාර්තමේන්තුවේ යම්කිසි අතපසුවීමක් ප්‍රමාදයක් තියෙන බව මම පිළිගන්නවා. ඉතාමත් කඩිනමින් ඒ කටයුතු කරන්න වගකීම බාර ගන්නවා කියලා කියනවා.
බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 4 ගරු නීතිඥ මදුරු විතානගේ මැතිව අග්‍රාමාත්‍ය රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු හා පළාත් සභාවේ මාත්‍යමගෙන් ඇසෙන්න.
ආනෝ කතානායකතුමනි.
කරුවගේ මැතිව.
අරුණියජ කතානායකතුමනි. ආ එක පිළිතුර 2015 වර්ෂයේ සිට 2018 වර්ෂයේ දක්වා රජේෂා ජෙනරල් දෙපාර්තමේන්තුවේ යම් අක්‍රමිකතාවයක් අයථාපත්වීමක් දූෂණ ක්‍රියාවක් හෝ නීති විරෝධී ක්‍රියාවක් සිදු වූ බවට වාර්තා වී නොමැති අතර 2019 වර්ෂයේ සිදු වූ නීති විරෝධී ක්‍රියා දෙකක් හා අක්‍රමතාවයක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇත. දෙක නීති විරෝධී එක එසේ නම් ඒවා වෙන්මෙන් වශයෙන් නම් කරන්න කියලා එක නීති විරෝධී ක්‍රියා. මාමනල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රජිස්ට්‍රාර් අවසරයකින් තොරව කාර්යාල වේලාවේදී කාර්යාලයෙන් පිටතට ගොස් විවාහයක් ලියාපදිංචි කිරීම. දෙක මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රජිස්ට්‍රාර් විසින් පැන්න විවාහ මරණ සහතික නිකුත් කිරීමේදී සිදුකරන ලබන අකටයුතුකම්. දෙක අක්‍රමිතා හොරණ ඉඩම් රජිස්ට්‍රාර් කාර්යාලයේ විවාහ උපන්න මරණ පරිවර්තන කටයුතු විධිමත් පරිදි සිදු නොකිරීම. තුන එක නීති විරෝධී ක්‍රියා ඔවු නීති විරෝධී ක්‍රියා මාමනල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රජිස්ට්‍රාර් අවසරයකින් තොරව කාර්යාල වේලාවේදී කාර්යාලයෙන් පිටතට ගොස් විවාහකදී ලියාපදිංචි කිරීම 750ක දඩයට ලක් වෙලා වටකෙනවා. ආ එක දෙක පිළිතුර ඔවු මාමනල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රජිස්ට්‍රාර් අවසරයකින් තොරව කාර්යාල වේලාවේදී කාර්යාලයෙන් පිටතට ගොස් විවාහයක් ලියාපදිංචි කිරීම වාගකීම යුතු නිලධාරියාගේ 2018 වර්ෂයේ වැටුප් මද්දකේ විළම්බනය කිරීම රජයට අයමිතුරු 750 කර ගැනීම සහ නිලධාරියා ස්ථානමාරු කිරීම. තුන විමර්ශන කටයුතු අවසන් වූ සිද්ධීන් සඳහා මේ වනතෙක් වගකීම යුතු නිලධාරීන් හඳුනාගෙන නොමැතිවීම. හතර ඔවු මූලික විමර්ශන විධිමත් විනය පරීක්ෂණවල නිර්දේශ අනුව ආයතන සංග්‍රහ දෙක කාණ්ඩයේ විධිවිධාන පරිදි ඉදිරි විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලැබේ. පහ දෙපාර්තමේන්තුව වෙත 2019 වර්ෂයේ සිට 2023 වැනි වර්ෂය දක්වා ලැබී ඇති පැමිණිලි 465 සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කර ඇත. මේ වෙන විට මූලික විමර්ශන 62ක් හා විනය කටයුතු 23ක් සිදු කරමින් පවතින අතර විනය කටයුතු 7ක් අවසන් කර ඇත. 2022 වර්ෂයේ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකයක් ස්ථාපනය කර ඇති අතර මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් එම ඒකකය මගින් වර්තමානයේදී කටයුතු කරයි.
නියෝජ්‍ය කතානායකට අතුරුපත් දෙකක් තියෙනවා අහන්න.
ඔව් පළවෙනි අතුරුපත්.
ගරු අගමැතිතුමනි, විශේෂයෙන්ම මේ රීස්ටාර් ජෙනරාල් කාර්යාලයේ මේ ක්‍රියාමාර්ග වැඩ කටයුතු සම්බන්ධයෙන් මම නියෝජනය කරන ව්‍යාපාර පහසුවම් කිරීමේ කමිටුවට අදාළව යම් යම් කාරණා කීපයක් මතුවලා තියෙනවා. විශේෂයෙන් මේ ඉඩම් අයිතිය පිළිබඳ බලපත්‍ර සම්බන්ධ කාරණාව පළවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට ඔබතුමාගෙන් මම අහනවා. සේවා විවාහ දැනට රජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලය සඳහා සේවා ව්‍යවස්ථාවක් නැහැ. මොකද බදවා ගැනීමේ පරිපාටියක් නැතිවීම තුළ SLA ඔෆිසර්ස්ලා, එහෙම නැත්නම් මේ පරිපාලන සේවයේ නිලධාරීන් සහ රජිස්ට්‍රාර් සර්විස් එකේ නිලධාරීන් අතර යම් කිසි ගැටුමක් තියෙන බවක් අපිට පේනවා. මොකද කොළඹ දිස්ත්‍රික්කය තුළ විශේෂයෙන් මම යදාල කාර්යාලවල
වැඩකටයුතු සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමේදී එහෙම ගැටලුවක් තියෙනවා. ඒක නිසා මම ඔබතුමාගෙන් අහන්න කැමතියි, සේවා ව්‍යවස්ථාවක් හදලා තියෙනවද, එහෙම නැත්නම් බඳවා ගැනීම පරිපාටියක් යම්කිසි ක්‍රමයකට හදලා තියෙනවද කියන එක.
සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මූලික කටයුතු ආරම්භ කළා තිබුණා. නමුත් ඒ ක්‍රියාත්මක කර ගැනීම සඳහා තාම පීවරවල් ගෙන නැහැ. නමුත් එහි අවශ්‍යතාවය රජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව හැටියට ප්‍රමුඛතාවයට පත් කළ යුතු යන්න ඔබතුමා සඳහන් කරන එක මා පිළිගන්නවා.
අගමැතිතුමනි, විශේෂයෙන්ම ඒ කාරණාව කඩිනමින් ඉෂ්ට කරන්න කියලා මම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා. ඒ වගේ මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය අගමැතිතුමනි, මට මතක විදිහට 2010 වර්ෂයේදී තමයි මේ ඊලෑන් ව්‍යාපෘතිය පටන් ගත්තේ. ඒ ඊලෑන් ව්‍යාපෘතිය යටතේ ඔප්පු සියල්ල, ඒ වගේ පත්තුරු සියල්ල ස්කෑන් කරලා ඩිජිටලයිස් කරලා ඔන්ලයින් ක්‍රමයට ඉතා පහසුවෙන් ජනතාවට ඒ තොරතුරු ලබා ගන්න පද්ධතියක් නිර්මාණය කරන්න තමයි ඒ ඊලෑන් ව්‍යාපෘතිය පටන් ගත්තේ. මොකද අද වෙනකොට අපි ව්‍යාපාර පහසුකම් කිරීමේ දර්ශකයේ, ජාත්‍යන්තර දර්ශකයේ 99 වැනි ස්ථානයේ ඉන්නේ. විශේෂයෙන්ම ඉඩම් අයිති පිළිබඳ බලපත්‍ර ලබා ගැනීම කියන කාරණාව ඉතාමත්ම දුර්වල මට්ටමක තියෙන්නේ. දේශීය සහ විදේශීය ආයෝජකයෝ, ඒ වගේම විවිධ සංවර්ධන වැඩසටහන් කිරීමේදී මේ තමන් ඒ අදාළ සංවර්ධනය කරන ඉඩමේ බලපත්‍රයට අදාළ තොරතුරු, ලියකියවිලි අදාළ ක්ෂණිකව ලබා ගැනීමට ක්‍රමවේදයක් දැනට නැහැ. නමුත් PWC කියලා සමාගමකට ඒ පහුගිය කාලයේ රජයේ මුදල්, විශාල මුදලක් වියදම් කරලා මේ ව්‍යාපෘතියක් බාර දීලා තිබුණා. ඒ වගේම ඒ සමාගම විශාල ඒ මුදලක් අය කරගෙන ඒ තොරතුරු ස්කෑන් කරලා දත්ත පද්ධතියක් සකස් කරලා තිබුණා. ඒ වගේම විවිධ රජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලවල තිබෙන ඒ ඔප්පු, ඒ වගේම පත්තිරු අදාළ සියලු ලියකියවිලි ඒ දත්ත කඩාවට ඇතුළු කරලා තිබුණා. නමුත් පසුගිය කාලේ මේ සමාගම මේ වැඩකටයුතු අත්හැර දාලා මං හිතන්නේ දූෂිත ගනුදෙනුවක් වෙලා කියලා තමයි මට දැනගන්න ලැබුණේ. ඒ ක්‍රමවේදය අත්හැරලා දාලා දැන් නැවතවතාවක් ගරු අගමැතිතුමනි, ඉනෝවා කියලා සමාගමකට මේ දත්ත පද්ධතිය නැවතත් සකස් කරන්න ලබා දීලා තියෙනවා. ඒ සමාගම නැවතත් ඒ තොරතුරු ස්කෑන් කරගෙන, ඒ වගේම මේ තොරතුරු නැවතවතාවක් අර මුල සිටම ඒ ක්‍රියාපටිපාටිය ආරම්භ කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ගරු අගමැතිතුමනි, මේක කාලය නාස්ති කිරීමක් පළවෙනි එකක්. අනිත් එක තමයි මේ විදිහට රාජ්‍ය අරමුදල්, පොදු දේපළ අරමුදල් නාස්ති කිරීම ඉතාමත්ම කනගාටුවට කරුණක්. ඒ වගේම මේ වන විට නාගරිකව විශාල තදබදයක් තියෙනවා. ඒ වගේම විශාල මහල් නිවාස, ඒ වගේම ඉතා සංකීර්ණ විදියට ඉදිකිරීම කටයුතු කරනවා. ඒතකොට ජනතාවට තමන්ගේ තොරතුරු කඩිනමින් ලබා ගැනීමට මේ දත්ත පද්ධති ඉතාමත්ම වැදගත්. ඉතින් මම ඔබතුමාගෙන් අහන්න කැමතියි, මෙන්න මේ මුලින්ම සමාගමකට දීලා ඒ සමාගම අතරමඟ මේක අතරලා ගිහිල්ලා ඒකේ විශාල රාජ්‍ය මුදලක් අවභාවිතා වෙලා තියෙනවා. ඒ වගේම නැවතවතාවත් අලුත් සමාගමකට මේ දත්ත පද්ධතිය නැවත සකස් කරන්න අනුමැතිය ලබා දීලා ඒක කරගෙන යනවා. ඉතින් මෙන්න මේ දූෂිත ක්‍රියාවලියට සම්බන්ධ නිලධාරීන් සම්බන්ධයෙන් ගත ක්‍රියාමාර්ග මොනවද, ඒ වගේම මේ ඊලෑන් ව්‍යාපෘතිය කඩිනමින් සකස් කරන්න දිනවකවානු සකස් කරලා තියෙනවද, ඒ වගේම කලින් සමාගම විසින් එකතු කරපු දත්ත පද්ධතිය මේ සමාගමට ලබා ගන්න බැරි මේ නොහැකියාවක් තිබෙනවද කියන එක.
මන්ත්‍රීතුමා ප්‍රශ්න තුනක් නැගුවා. ඒ ප්‍රශ්න තුනෙන් පළවෙනි කාරණාව, කලින් ඩිජිටල්කරණයේ පළවෙනි අවස්ථාව සඳහා සකස් කරන ලද ගිවිසුම අනුව ඒ සමාගම කටයුතු කර තිබුණු අතර, නමුත් ඒ අවලංගු කිරීමට අක්‍රමිතාවයන් රාශියක් නිසා සිදුවී, ඉන් අනතුරුව ඒ පිළිබඳ කටයුතු කිරීම සඳහා වූ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවයට මතුවුණා. රාජ්‍ය පරිපාලන හා සුදේශ කටයුතු අමාත්‍යංශ දෙක එකක් බවට පත්ුණේ ගිය වසරේ. ඊට ඉස්සෙල්ලා එක දෙකක් හැටියට කටයුතු කරමින් තිබුණා. එම අවස්ථාවේ ඩිජිටල්කරණ සඳහා වූ ගත්තා වූ තවත් උත්සාහයන් ඒ ආකාරයෙන්ම ප්‍රමාද වෙලා තියෙන. මම අමාත්‍යවරයා හැටියට කියන්න අකමැතියි. විවිධ නිලධාරීන්ගේ විවිධ ක්‍රියාමාර්ග නිසා මේ ප්‍රමාදයට වන්දි ගෙවන්න වෙලා තියෙන ජනතාවට. ඒ වන්දි ගෙවන ක්‍රියාවලිය කේන්ද්‍රස්ථානයකට රජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාල හා සම්බන්ධ රටපුරා තිබෙන කාර්යාල පත්වීමට කටයුතු කිරීමෙන් මහජනතාවගේ එමුතුම අගේපකාරණය ඇත්ත. වටිනාම ගණ දෙන්නු ඔප්පු තෙරාපු සුරක්ෂිත කිරීම හා ඒවා පිළිබඳ තොරතුරු ඉක්මනින් ලබා ගැනීම සඳහා වූ කාරණාව මතුවී දැනටමත් අපි නීතිවේදීන් ගණනාවකගේ අතිරේක උපදෙස් ඒ පිළිබඳ රාජ්‍යමත්තුමා ලබා ගනිමින් සිටිනවා. ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් තිබෙන ව්‍යාපාර කටයුතු ඉක්මන් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට මේ පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඇති කරලා මෙහි තිබෙන ක්‍රියාමාර්ගයන් හා එයින් ඇතිකර දිය හැකි සහනයන් මහජනයාට ඒ වගේම නව තාක්ෂණය ප්‍රයෝජනයට ගැනීම සඳහා වූ ක්‍රියාදාමයට එක්කර ගැනීමට අපි සාකච්ඡාවක් පාර්ලිමේන්තුවට ඔබතුමාගේ නායකත්වයෙන් තියෙන කොමිටියටද ලබා දීම කරන්න.
හොඳයි, බොහොම ස්තුතියි.
මීට කලින් සභානායකතුමාත් පොරොන්දු වුණා අර අර කියපු කාරණේ ගැන. අහලා ඉන්නකො මොකද කියලා. ගරු අගමැතිතුමා, මීට කලින් සභානායකතුමාත් එකඟ වුණා. ඔබතුමාලා කිව්වා පක්ෂනායක රැසීමෙන් කතා කරලා තීන්දුවක් දෙනවා කියලා. ඔබතුමාට කායික සහ මානසික හැකියාවන් දෙකම තියදී ඇයි මේ ජන අගමැතිතුමාගෙන් අහන ප්‍රශ්න කියන වටේ අතරලා දාලා තියෙන්නේ? ඒක අපි දෙපැත්තම මන්ත්‍රීවරුන්ට වැදගත්. ඉතින් ඒ නිසා මම කියනවා ඊළඟ ඔබතුමාට එහෙම හැකියාව තියෙන මේ අගමැතිවරේ, ඔබතුමාට කායික ශක්තියක් තියෙනවා, මානසික ශක්තියක් තියෙනවා. මට තේරෙන්නේ ඇයි අපේ ස්ථාවර නියෝගවල තියෙන අගමැතිවරයාගෙන් අහන ප්‍රශ්න කියන කාරණය මේ දෙපාර්ශවයේම දුර දරන්නේ නැති මන්ත්‍රීවරුන්ට අවස්ථාව දෙන්නේ නැත්තේ? ස්ථාවර නියෝගවල තියෙන මේ කාරණේට ඇයි අපිට අවස්ථාවක් නොදෙන්නේ?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ප්‍රශ්නයට පිළිතුරු සවාදීයිත්තේ කතානායකතුමාගෙන් ප්‍රධානත්වයෙන් රැස්වෙන පක්ෂනායක කමිටුවයි. ගරුමන්තුමා මගෙත් එක්ක එකඟ වෙනවා ඇති. ස්ථාවර නියෝග අනුව ඒ ක්‍රියාත්මක කරන්න මගෙන් ප්‍රශ්න අහන දවසම ඉල්ලුවත් මම සූදානම් උත්තර දෙන්න.
හොඳයි, බොහොම ස්තුතියි.
ඒක ඉතින් ක්‍රියාත්මක කරවා ගැනීමට පක්ෂනායක කමිටියට
ඒ පිළිබඳව ගරු
පුළුවන් අයිති තියෙනවා.
ඒ පිළිබඳව ගරු කතානායකතුමාගේ අවධානය
සම්බන්ධයෙන් මම කිසිලෙසකින් වළක්වලත් නැහැ, වළක්වන්න බලාපොරොත්තු වෙන්නේත් නැහැ. ඒකේ අයිතිවාසිකම් භුක්ති විඳින්න එහෙම කාරක සභාවල් රැස් වුණාම තීරණය කළ යුතුයි. ඒක සභානායකතුමා විරුද්ධ වෙන්නේ නැහැ. ඔබතුමාලා ඒ කාරණාව ඉදිරිපත් කරන්නේ
කතානායකතුමාගේ අවධානය යොමු කළා.
අර නියෝජ්‍ය කතානායකතුමනි, මීළඟ පක්ෂනායක රැස්වීමේදී අපිට මේක ගන්න පුළුවන්. මීළඟ පක්ෂනායක රැස්වීමේදී කපිටුට අපිට ගන්න පුළුවන්.
කිරියල මන්තුම,
ස්ථාවර නියෝග වල තියෙනවා අගමැතිතුමාගේ ප්‍රශ්න අහන්න වෙලාවක් වෙන් කරන්න. ඒක පක්ෂ නායක රැස්වීමේ අනිවාර්යයෙන්ම කරන්න ඕන. අපි ඉල්ලන්න ඕනේ. මේ අපි ඉල්ලන්න ඕන. ඒක ස්ථාවර නියෝග වල තියෙනවනේ.
හොඳයි.
සෝ එතකොට පක්ෂ නායක රැස්වීමේ මූලාශ්‍රයේ ගන්න එක්කෙනාගේ යුතුකම තමයි ඒ ඒ ස්ථාවර නියෝගයේ අනුව ඒ අවස්ථාව ලබා දෙන එක අපි පුරවන්න දෙන්නේ. ඒක දෙන්න ඕන.
හොඳයි හොඳයි, බොහොම ස්තුතියි.
ස්ථාවර නියෝග වල තියෙනවා ඒක.
ප්‍රශ්නාංක පහගරු KPS කුමාරසිරි මහත්මයා ජනමාධ්‍ය මහත්මයාගෙන් සීමට.
මම අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ගරු කතානායකතුමනි, මම මේ ප්‍රශ්නය සඳහා සති දෙක කාලයක් ඉල්ලා සිටිනවා. මක් නිසාද යත් මේ දීලා තියෙන පිළිතුර මට කියවන්න පුළුවන්. ඒ තුලින් සාධාරණ ඉෂ්ට වෙන්නේ නැහැ ප්‍රශ්නේ ආපු මන්ත්‍රීතුමාට. මේ විෂය භාරව ඉන්නේ ශාන්ත බණ්ඩාර ගරු රාජ්‍ය ඇමැතිතුමා. එතුමාට ඒ ස්ථානයට ගිහිල්ලා පරීක්ෂණයක් කරලා ඉවරලා සති දෙකකින් උත්තර දෙන්න කියලා අවස්ථාව ලබා දෙන්න.
හොඳයි, බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 6 ගරු UK සුමිත් උඩුකුමර මහත්මයා වෙළඳ වාණිජ ආරක්ෂක රස්සි
දාමන. අහනවා ගරු නියෝජ්‍ය කතාන්තුනි.
ගරු මහත්මයා.
විදිහට දඹුල්ලේ ඉදි කරනු ලබන ආහාර සුරක්ෂිතා මධ්‍යස්ථානයේ වර්තමානයේ 180ක පමණ වැඩ නිම වී ඇත. අයන්න දෙකේ සඳහා වැය කරනු ලබන මුළු මුදල රුපියල් මිලියන 525ක් අයන්න තුන මෙම ව්‍යාප්තිය ක්‍රියාත්මක කිරීම සඳහා තෝරාගත් ඉඩම සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම නිසා කොවිඩ් වසංගතත්වයේ හේතුවෙන් ඉදිකිරීම් කටයුතු සඳහා කාර්යමණ්ඩලය වලට වැඩවීමට යාමට නොහැකි වීම හා පැවති ආර්ථික අර්බුදයේ හේතුවෙන් මෙම ඉදිකිරීම් කටයුතු නිම කිරීමට ප්‍රමාද වී ඇත. අයන්න හතර 2024 3/31 දිනට වැඩ අවසන් කිරීමට අපේක්ෂිතයි.
පළවෙනි අතුරු ප්‍රශ්නය කරු.
බොහොම ස්තුතියි. ගරු අමාත්‍යතුමනි, දේශීය සිදුකරන ඇතැම් නිෂ්පාදන සඳහා ඔබතුමා එම නිෂ්පාදන ආනයනය කිරීමක් සිදු කරනවා. එනිසා දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ ගොවි ජනතාවට විශාල ගැටලුවට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ අයට යම් ස්ථාවර මිලක් ලබා ගැනීමේ හැකියාව නැති වෙනවා. අපි දකිනවා මේ දවස්වල බී ලෝණි ගොවියා, ඒ වගේම බිත්තර ගොවියා විශාල ප්‍රශ්නයට ලක් වෙලා ඉන්නවා. මේ ගොවීන්ගේ අපහසුතාවයන් මගහරවා ගන්න මේ ගැටලු විසඳීම සඳහා ඔබතුමා යම් පියවරක් ගෙන තිබේද කියලා දැනගන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ මේ ප්‍රශ්නයට විශේෂයෙන්ම අපි සඳහන් කරන්න උනා ඔබතුමා මේ ශීත ගබඩාකරණය පිළිබඳ මේ ප්‍රශ්නයට සම්බන්ධවම මේ ලුණු ගැනත් කතා කරා. මේ ගබඩාවේ වැඩිපුරම පාවිච්චි කරන්න පුළුවන්, එහෙම නැත්නම් මේ ගබඩා කරන්න පුළුවන් ලුණු 8 ටන් 5000ක් මේ ගබඩාව තුළ ගබඩා කරන්න අවස්ථාව තිරය තුළින් ගොවියට සාධාරණ මිලක් ලැබෙන තුරු අස්වැන්න නෙළුවට පස්සේ යම් කාලයක් තියාගැනීමට පුළුවන් හැකියාව නිසා යම් සාධාරණ ඉහළ මිලක් ලබා ගන්න අවස්ථාව ලැබෙනවා. ඒක එක. ඔබතුමා කිව්ව විශේෂයෙන්ම මේ කෘෂි නිෂ්පාදන භාණ්ඩ ආනයනය කිරීමෙන් දේශීය ගොවියට දේශීය නිෂ්පාදකයට තියෙන බලපෑම මම ඒක පිළිගන්නවා. මොකද හේතුව අපි තමුන්නාසි කවුරුත් දන්නවා අපි පහුගිය කාලේ ගෙනිච්ච පොහොර ප්‍රතිපත්තිය නිසා වී ගොවිතැන ඇතුළු සියලුම අනෙකුත් දේශීය කෘෂිකර්මාන්තයේ විශාල වශයෙන් බලපෑමට කඩා වැටීමට ලක් වුණා. මේකේ අපි වී සඳහා හැකි ඉක්මනින් තීන්දු ගත්තත් අපිට අනෙකුත් බෝගස එළවලු සහ අනෙකුත් බෝග සඳහා ඒව ටිකක් පරක් වුණා. මේකේ ප්‍රතිඵලය තමයි විශේෂයෙන්ම ලුණු ගත්තොත් ඔබතුමා කතා කරපු ලුණු ගත්තොත් මෙට්‍රික් ටොන් 60,000ක් විතර නිෂ්පාදනය කරපු එක මෙට්‍රික් ටොන් 8,000ට 9,000ට වගේ තත්ත්වයකට බැස්සා. ඒ කියන්නේ පල්ලහැට ගියා. අපිට අවුරුද්දකට මෙට්‍රික් ටොන් 225,000ක් අවශ්‍ය වෙනවා මේ රටේ අවුරුද්දකට පරිභෝජනය සඳහා. ඒතර අපි හොඳම 2014 අවුරුද්දේ අපි හොඳම 2014 අවුරුද්ද තමයි අපි නිෂ්පාදනය අරගෙන තියෙන්නේ ටොන් 60,000ක් 80,000ක් විතර ප්‍රමාණයකට අපිට ගිහිලා තියෙනවා. ඒතර දැන් අපි මේ ඒ කියන්නේ 130ක විතර අපි ඇවිල්ලා තියෙනවා. නමුත් අද වෙද්දි නැවත ආයේ 105කට විතර තත්ත්වයක කඩා වැටීමක් තියෙනවා. එතකොට ඒ තුල අපිට 105ක් තියදී 95ක් මේ රටේ නිෂ්පාදනය කරන්නේ නැත්නම් ඒක අනිවාර්යෙන්ම ආනයනය කරලා ලබා දෙන්න වෙන එක අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒ නිසා අපිට තියෙන්නේ ඉක්මනින් හැකි ඉක්මනින් මේ ගොවියව නැවත ශක්තිමත් කරන එක. එතකොට මේකෙදී පළවෙනි දේ තමයි ශක්තිමත් කරනවා කියුවට බෑ. මේ අපි ඔය මම 2014 ඔය අපි ඔය ඉලක්ක ලබා ගත්තේ ඒ වෙලාවේ මම සතුසායතනයේ සභාපතිවරයා. පළවෙනි වතාවට ඉතිහාසයේ මමත් භාණ්ඩාගාරයේ ලේකම්තුමත් දැනට ඉන්න මාගේ අමාත්‍යාංශයේ ලේකම්තුමත් කමිටි එකක් දාලා සහතික මිලක් දුන්නා අල ලුණු සහ මිරිස් සඳහා. එතකොට ඒ සහතික මිල තුල ගොවිය වැඩි ප්‍රමාණයක් ගොවිය ඒ සඳහා යොමු වෙලා ඒ සඳහා යොමු වුණා. අද වෙලා තියෙන්නේ මේ ගොවිය මේ ගොවිතැනෙන් අයින් වෙලා වෙනත් බෝග වලට ගිහිල්ලා. මොකද ලුණු සඳහා හොඳ මිලක් ගන්න බෑ. ලුණු ආනයනය කිරීම සිදු වෙනවා. ඒ මිලත් එක්ක අපිට තරම් කරන්න බැරි වෙනවා. එයා වෙනත් බෝග වලට ගිහිල්ලා. ඒ නිසා මම හිතන්නේ නැවත මේ ගොවියට සහතික මිලක් දීලා ලබා ගන්න ආයතනය සතුසෝවාගේ ආයතනයක් මේක ලබා ගන්න මේක පාරිභෝගිකව ලබා දෙන වැඩපිළිවෙලක් හැදුවොත් අපි හිතන්නේ මේක නැවත නිෂ්පාදනය වැඩි කරගන්න පුළුවන්. අලත් ඒ වාගේ. ඒ නිසා මම හිතන්නේ අපේ රටේ කෘෂිකර්ම අමාත්‍යතුමාත් මේ නිෂ්පාදනය වැඩි කරගන්න වැඩපිළිවෙල ගියොත් විතරයි අපිට ආනයනය කිරීම සීමා කරන්න වෙන්නේ.
බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මගේ දෙවෙනි ප්‍රශ්නය ගරු අමාත්‍යතුමනි, කෘෂි නිෂ්පාදන සඳහා දේශීය ගෝවිධනතාව වෙනුවෙන් ඔබතුමාගේ සැලස්මක් තියෙනවා. ඒකට අපි ගෞරව කරනවා. ඒ වගේම ගරු අමාත්‍යතුමනි, පහුගිය කාලේ කොවිඩ් වසංග තත්ත්වයෙන් පසුව අපි ආනයන මතම යැපීම නිසා අපට විශාල ප්‍රශ්න ගැටලු රාශියකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඔබතුමා දැන් දැමුත් ආනයනය සඳහා වැඩි නැඹුරුතාවයක් තියෙනවා කියලා තමයි අපි දකින්නේ. ඉතින් අපි ඔබෙන් අහනවා, අපනයන වෙළඳාම තුලින් අපේ රටට විශාල විදේශ විනිය ලබා ගන්න පුළුවන්, ඒ වගේම දේශීය වශයෙන් නිෂ්පාදන බාණ්ඩ අපනයන කිරීම තුලිනුත් අපට ඒ ශක්තිය රටට ලබා ගන්න පුළුවන්. ඉතින් දේශීය නිෂ්පාදන අපනයන කිරීම සඳහා වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා.
ඒකෙදි ගරු මන්ත්‍රීතුමා, මම පළවෙනි ප්‍රශ්නයේ දුන්න උත්තරේ යම් ප්‍රමාණයක උත්තරයක් තියෙනවා. නමුත් ඊට අමතරව ඔබතුමා සඳහන් කරන අපනයනය, විශේෂයෙන්ම මගේ අමාත්‍යාංශයට යටතේ වැටෙන වාණිජ දෙපාර්තමේන්තුව හරහා අන්තර්ජාතික වෙළඳාමට අවශ්‍ය කරන පහසුකම් සැපීමේ ආයතනයක් ඉදිරියට අපි ඒ සඳහා විශාල වශයෙන් කැපවීමක් තියෙනවා. මොකද හේතුව පහුගිය කාලය තුල මේ රටේ ආර්ථික කඩාවැටීම තුල විශේෂයෙන්ම අපනයනයට විශාල මරු පහරක් සිදු වුණා. අපේ අපනයන සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මේ රටට ගෙන්වා ගැනීමත්, ඒ අමුද්‍රව්‍ය වල තියෙන මිල වැඩිවීම තුළ ඩොලරයට සාපේක්ෂව ලංකාවේ මුදල බාල්දු වීම තුළ විශාල මිල වැඩිවීමක් තුළ අපනයනයේදී අපිට අපනයන වෙනත් අපනයන රටවල් සමග අපිට තරඟකාරීත්වය ලබා දෙන්න බැරි වීම. ඒ නිසා තමයි අද මේ ගන්න, අද මේ ප්‍රශ්න වලින් පස්සේ ගන්න, අද මේ ගන්න අපේ පනතත් අද තියෙන ඒකට. විශේෂයෙන්ම දැන් තමයි අපි අපනයන සඳහා අවශ්‍ය කරන මූලික වැඩ කටයුතු ආය අපි ආරම්භ කරන්න. හේතුව ඒ නිසා තමයි විශේෂයෙන්ම ආනයනය සඳහා අවශ්‍ය කරන සියලුම බාධා ඉවත් කරන්න. ඒ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අමුද්‍රව්‍ය මේ රටට ගෙන්වා ගැනීමත්, ඒවට බදු පණවන් නැතුව ඒවා නිදහස් කරලා ලබා දීමත්, ඒ වගේම අන්තර්ජාතික ගිවිසුම් වල තියෙන ඒවා සක්‍රීයව ක්‍රියාත්මක කිරීමේ තුලින් නැවත අපනයනය ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරන්න. විශේෂයෙන් මම ඔබතුමාට කියන්න ඕන, අපි අපේ ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරය තමයි 65%ක් තියෙන්නේ.
එතකොට
65%ක් තියෙන එකේ අපි අපනයනය කරන්නේ ඒ 65% කියන එකෙන් ඉතාමත් සුළු ප්‍රමාණය. ඒ නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අපනයනකරුවා බවට පත් කරන්න මම වෙළඳ අමාත්‍යර විශ්ල විශාල වැඩපිළිවෙලක් අපි ආරම්භ කළා. මේ වෙද්දි දිස්ත්‍රික් මට්ටමින් ඒ අයට කොහොමද අපනයනයක් කරන්න තියෙන මූලික දැනුම ලබා දීලා ඒ අයව අද වෙද්දි පෙළ ගස්සා යනවා. ඒ නිසා මම හිතන්නේ විශේෂයෙන්ම අපිට අවස්ථාව තියෙනවා මේ පළතුරු අද වෙද්දි අපිට ගොඩක් යුරෝපා රටවලට පළතුරු සඳහා ඉල්ලුම තියෙනවා. ඒවට අද වෙද්දිත් අපි ඒ කොරන්ටයින් ප්‍රශ්න තමයි ගොඩක් තියෙන්නේ. ඒ සඳහා මැදිහත් වෙලා निराකරණය කර තුලින් මම හිතන්නේ අපනයනය අපිට දිරිගන්නන්න පුළුවන්. ඒ වගේම අර ආර්ථික සම්බාධක ලිහිල් කිරීම තුලින් ඒවට විසඳුමක් ලැබෙනවායි කියන එක ප්‍රකාශ කරන්න ඕනේ.
පොමින් සුදි ප්‍රශ්න අංකාත ගරු හෙක්ට අපහමෙත් ගරු එමෙතුමාගේ එකගතාවය තිබෙනවා. ඒ කියන්නේ ගරු මන්ත්‍රීතුමා 10 මාට ඉවර කරන්න ඕනේ. එනිසා යට තියෙන ප්‍රශ්න වලට අසාධාරණයක් වෙන්න පුළුවන්.
විනාඩිය. බොහොම සරලයි. ගරු සුමිත් උඩුකුමර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න ඉතාමත්ම වැදගත්. අත්ත වශයෙන්ම අලගොවියෝ ලුණුගොවියෝන්ට කර කියා ගන්න දෙයක් නැතුව දැන් වහබොන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ගරු එමෙතුමා, මමත් මොකද මේක මගේ ඔබතුමා දන්නවා ප්‍රභාසර කියලා අපේ වැඩක්. හරි, මේකේ තව පොඩ්ඩයි තියෙන ඉවර කරන්න. අපි ගිය සෙනසුරාදා ඉඳන් ගිහිල්ලා මේක නිරීක්ෂණය කරා. ඉතින් ඒ නිසා මේක තව මාස 6ක් කල් දාන්නේ නැතුව වහම ඉවර කරගන්න. හරි, දඹුල්ල පැත්තේ, මාතලේ පැත්තේ ලුණුගොවියොන්ට කර කියා ගන්න දෙයක් නැතුව තියෙන. අන්න බලන්න ටැංකි පිටින් ගෙනල්ලා එතන දාලා තියෙන අලුත් ප්‍රයිවට් ගබඩාවල මේවා ස්ටැක් කරලා තියෙනවා. අවසාන වශයෙන් ඔබ දැක්කද දන්නේ නැහැ, එතන ඉඩමේ එහා පැත්තේ වැටවල් ගහලා කට්ටියට කොටස් බෙදලා දීලා තියෙනවා. හැබැයි අපි ඒක තියාගත්තේ අපේ ගොවියන්ට මේ ජූස් හදන්න, ඩිහයිඩ්‍රේට් කරන්න, එක්ස්පෝර්ට් කරන්න ඒ ෆැසිලිටීස් දාන. ඒ නිසා කරුණාකරලා හොයලා බලන්න, කට්ටිය ලීගලිද ඉල්ලීගලිද දන්නේ නැහැ. මේ ඉඩම් ටික මේ Tamanට අරගෙන තියෙනවා ප්‍රයිවට් කට්ටිය. බොන්සුදී.
ගරුවරයන් තව කෙටි පිළිතුරක් දෙන්න.
අඩු හර්ෂ මැක්තුමිනි, පළවෙනි දේ තමයි මේක 2019 මේක පටන් ගත්තට පළවෙනිම ප්‍රශ්න මේක පටන් ගන්න ගියාම ඉඩමේ නිරවුල්තාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ මාස 6ක් හතක් ගියා. ඊට හරිනේ, ඒ මම එච්චර දුරට යන්නේ නැහැ. ඕක හරි, ඒක තමයි 2018 තමයි ඔබතුමා කැබිනට් පත්‍රය දාලා තියෙන්නේ. ඊට පස්සේ 2019 පටන් ගත්තා, ආයේ මාස 6ක් ගියා ඉඩමේ ප්‍රශ්නෙට. ඒ වගේ නෑ නෑ මම කියන හරි දිනෙත් කියන මලක තියෙන විස්තර. හරිද? එතකොට නෑ දැන් මං අහන්න ඉන්න පොඩ්ඩක් දැන් මේක තියෙන්නේ ඉන්දියානු රජයත් අපේ රටේ රජයත්ගේ මුදල් එක්ක එකතු වෙලා මිලියන 522ක් එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ කොන්ත්‍රාත්කරුවා මේ කොන්ත්‍රාත් එකෙන් අයින් වුණා හේතුව මේ රටේ කොන්ත්‍රාත් කර්මාන්තයේ මිල වැඩිවීම තුල එයාට ඒ තිබ්බ ගන්නට කරන්න බෑ එතකොට මේකේ CCB එක තමයි මේකේ උපදේශකවරයා ඉන්නේ ඒ ආයතනයේ කිව්වා මේ මිල වැඩිවීමට මෙච්චර දෙන ඒක නිසා විශාල කාලයක් ඇදුණා එතකොට දැන් තමයි මම මේ ප්‍රශ්නේ निराකරණය කරේ निराකරණය කරලා निराකරණය කළ ගිය සතිය තමයි ඉවර කරේ
හරි හොඳයි හොඳයි බොහොම ඉස්සතේ
එතර සල්ලි ප්‍රශ්න යන්නේ මේක අපේ රජයේ මුදල් වලින් අපි ගෙවන්න කැමති වුණා. ඉතින් හරි ඉවර කරනවා. දැන් මේ ඉවර කරන්නනේ මේ කතා කරේ. ඉවර කරන මිනිහටම කියනවා ආයේ.
හොඳයි බෝ.
ඉවර කරන්න.
ගරු ප්‍රශ්න අංක 7 ගරු හෙක්ට අපහම ඇතුමා. පැමිණ නැත. ප්‍රශ්න අංක 8 ගරු හේසාවිතානගේ ඇතුමා. පැමිණ නැත. ප්‍රශ්න අංක දෙවෙනි ප්‍රශ්නයේ කරු ඉම්රාන් මහරුක් මැතිතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නයට කරු අමාත්‍යතුමා පැමිණ සිටින නිසා පිළිතුරු දීමට එකඟතාවයක් තියෙනවා සභාවේ එකඟතාවයේ සඳහා අවසර තිබෙනවා හොඳයි කරු සංචාරක ඉඩම් අමාත්‍යතුමා පිළිතුරු දෙන්න
අයන්න එක ඔව් අයන්න දෙක ඉරක් කණ්ඩිසා කාලයාරු පාලම් අතර වෙරළත් ප්‍රධාන මාර්ගයේ මායිම් වන අක්කර 510ක භූමි ප්‍රදේශයක් ශ්‍රී ලංකා සංවර්ධන සංචාරක සංවර්ධන අධිකාරිය සතු වන අතර ඒ නැගෙනහිර කලාපයේ ඉහළ සංචාරක ආකර්ෂණයක් ඇති කලාපයක් බවට පත් කිරීමට ඉලක්ක කර අවශ්‍ය කටයුතු කරමින් පවතී. ප්‍රධාන සැලැස්ම සකස් කර අවසන් වාර්තාව අදාළ වීඩියෝ පටය 20/22 නිම කරන ලදී. එසේම ප්‍රධාන සැලැස්ම මගින් කුච්චවේලි වෙරළ නිකේතනයත් එක්තරා කොටසක් සංචාරක ආකර්ෂණයක් ලෙස අලි සංක්‍රමණ ප්‍රදේශයක් ලෙස සංරක්ෂණය කිරීම සඳහා හඳුනාගෙන ඇත. දෙක ඊට අමතරව ප්‍රජාපාසුකම් කාර්යාල පරිපාලන ගුණනැගිලි නිකේතන අන්තර් මාර්ග ජාලය සත්ව සංවරණ බයිසිකල් මන්තීරු පා මන්තීරු සඳහාද සැලැස්මක් තුළින් නිර්දේශ ඉදිරිපත් කර ඇත. තවද මේ වන විටත් ආයෝජකයන් 9 දෙනෙකුගෙන් සඳහා ඉඩම් කට්ටි වෙන් කර ඇති අතර ඒ නෙක ආයෝජකයෙක් මේ වනටත් මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇත. දෙක රටේ පැවති වසංගත තත්ත්වය සහ ආර්ථික අස්ථාවරභාවය හේතුවෙන් බොහෝ ගිවිසුම්ගත ව්‍යාපෘතීන් ඉදිරියට යෑමේ යම් ප්‍රමාදයක් මතුවුවද මේ වන විට ඔවුන් සමග සාකච්ඡා කර ඉදිරියට යෑමේ ආරම්භ කර ඇත. මෙහිදී මතුවන ප්‍රධානතම ගැටලුව වනුයේ කුච්චවේලි වෙරළ නිකේතනයේ ප්‍රදේශයට ජල පහසුකම් නොමැති වීමයි. ඒ පිළිබඳව අප ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලය වෙත ඉල්ලීම් කළ අතර ඔවුන් විසින් එයට ප්‍රතිචාර වශයෙන් දැන් වූයේ එම ජල ව්‍යාපෘතිය 20/23 වර්ෂයේ ආරම්භ කිරීමට සිටියද රටේ පැවති අයහපත් වාතාවරණ නිසා ආර්ථික අපහසුතාව හමුවේ එම ව්‍යාපෘතිය වසර දෙකක් පමණ ප්‍රමාද වන බවයි. මෙම හේතු නිසා ආයෝජකයන් යම් අපහසුතාවකට පත්ව ඇතත් ඒ පිළිබඳව තාවකාලික විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරමින් පවතී. තුන තිරුපාමලයේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර දොරටුව බවට පත් කිරීමේ අරමුණ ඇතිව සිංගප්පූරුවේ නාගරික සංවර්ධන සමාගමක් වන සුබං ජුරුන් කන්සල්ටන් ප්‍රයිවට් ලිමිටෙඩ් සමාගම නාගරික සංවර්ධන අධිකාරිය හා එක්ව තිරුකුණාමල දිස්ත්‍රික්කයේ සඳහා ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමට කටයුතු ආරම්භ කර ඇත. මෙම සැලැස්ම යටතේ ඉහත සඳහන් ප්‍රදේශයේ සංචාරක අපනයන සහ සැපයුම් අංශවලින් ප්‍රතිනිර්මාණය කර සංචාරක කර්මාන්තයේ සමස්ත වශයෙන් මුළු දිස්ත්‍රික්කයේම දියුණු කිරීමට රජය අපේක්ෂා කරයි. ශ්‍රී ලංකා සංචාර ප්‍රවාදන කාර්යාංශයේ ප්‍රධාන වශයෙන් නැගෙනහිර පළාත් විදේශ රටවල සහ ප්‍රචාරණය කිරීමේ සහ විදේශ මාධ්‍යයන් බ්ලොග්කරුවන් ඉන්ෆ්ලුවෙන්සර්ස් වැඩසටහනක් විදේශ මාධ්‍යවේදීන් මේ ප්‍රදේශයේ දැනුවත් සංචාරයේ එක්තරා එක්කර ඇති අතර එමගින් අන්තර්ජාතික මාධ්‍ය ප්‍රචාරයද එම ප්‍රදේශයට ලබා දී ඇත. ඒ අනුව පසුගිය වසරේ තුළ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් නැගෙනහිර වෙරළ තීරයේ නිලාවිලි වෙරළ තීරයේ සහ නැගෙනහිර මුහුදු සමුද්‍ර ජීවීන් කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රධාන ජාත්‍යන්තර මාධ්‍ය සමාජ මාධ්‍ය සංචාරක බලපෑම් කරන්නන් හරහා ප්‍රවර්ධන කටයුතු කීපයක් සිදු කර ඇත. විශේෂයෙන්ම 20/23 ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාලයේ විසින් ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම වාණිජ්‍ය රූපවාහිනී නාලිකාවකට චැනල් 9 නාලිකාව හරහා නිලාවේලි වෙරළ තීරයේ පරිවි දූපත සහ තල්මසුන් නැරඹීමේ ආවරණය කරන පරිදි රූපවාහිනී සංචාරක වාර්තා වැඩසටහනක් විනාඩි 44ක සිදු කිරීමට කටයුතු කරන ලදී. කුච්චවේලි සහ පුල්මොඩි යන ප්‍රදේශයන්හි සංචාරක පවර්ධන කටයුතු සිදු කිරීමට ප්‍රමාණවත් පරිදි යටිතල පාසුකම් සංවර්ධනය වී ඇති බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුවම ප්‍රදේශයේ ද ආවරණය වන පරිදි අදාළ ප්‍රවර්ධන සංචාරක ප්‍රවර්ධන කාර්යයන් ඉදිරියේදී සිදු කරනු ලැබේ. තවද සංචාරක ප්‍රවර්ධන කටයුතු ආරම්භු කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිත ජංගම යෙදුමක්, කියන්නේ මොබයිල් ඇප් එකක්, සුවිශේෂී ඉඩක් නැගෙනහිර පළාත වෙනුවෙන් වෙන් කිරීමට සිදු කරනු ලැබේ. ආයන්න නොයසේ නම් මන්ද අදාළ නොවේ.
நன்றி பிரதி சபாநாயகர் அவர்களே. கௌரவ அமைச்சர் அவர்கள் மிகவும் தெளிவான ஒரு விடையை இந்த சுற்றுலா சம்பந்தமாக திருகோணமலை மாவட்டத்தில், குறிப்பாக இந்த குச்சவெளி பிரதேச செயலத்துக்கு உட்பட்ட பகுதிகளிலே முன்னெடுக்கின்ற வேலைகள், பல விடயங்களை இந்த இடத்திலே சொல்லியிருந்தார்கள். அந்த இடத்திற்கு அந்த விடயத்துக்கு நான் நன்றியை தெரிவித்துக் கொண்டு, குறிப்பாக கௌரவ அமைச்சர் அவர்களே, நீங்கள் சொன்ன இந்த பல செயற்பாடுகள், இந்த மைய அதாவது இந்த சுற்றுலா மையங்கள் அமைக்கப்படுகின்ற சந்தர்ப்பங்களிலே பல மக்களுடைய காணிகள் சுயகரிப்பதற்கான வாய்ப்புகள் அதிகமாக காணப்படுகின்றது. ஆகையால் அவ்வாறு சுயகரிக்கப்படுமாக இருந்தால் அதற்கு ஏதாவது மாற்று செயற்பாடுகள் அமைச்சின் மூலம் முன்னெடுப்பதற்கு நீங்கள் எவ்வாறு கையாளப் போகின்றீர்கள் என்பதை இந்த சபையிலே தெரிவிக்க முடியுமா?
அப்சல்யூட்லி. අපි ඒ ඉඩම් අත්පත් කර ගැනීමේදී විශේෂයෙන්ම ඔවුන්ට විකල්ප ඉඩම් ලබා දීමට කටයුතු කළ තියෙනවා. මොකද සංචාරක අමාත්‍යංශත්, ඉඩම් අමාත්‍යංශත් එකම අමාත්‍යංශයක් යටතේ තිබීමේදී ඒ සම්බන්ධයෙන් අවධානය සම්පූර්ණ යොමු වෙලා තියෙනවා. හැබැයි කුච්චවේලි, ඥාවෙලි ඒ ස්ට්‍රෙච් එකම විශාල ඉඩම් ප්‍රමාණයක් සංචාරක අමාත්‍යංශයට යටතේ පත් වෙච්ච ඉඩම් ප්‍රමාණය. මම හිතනවා මේ ළඟදි දවසකුත් නඩු තීන්දුවකින් විශාල ඉඩම් ප්‍රමාණයක් මම හිතනවා මේ පැත්තේ ගියොත් එහෙම දකි. මම පෞගේ දවසකදී ගියා, ගැටවල් ගහලා සම්පූර්ණ සංචාරක අමාත්‍යංශයට අයිති ඉඩම් කියලා වෙන් වෙලා අවසන් වෙලා තින්නේ. ඒවල කවුරුත් පදිංචි වීමක් නැහැ, බලෙන් අල්ලා ගැනීමක් තමයි සමහර තැන්වල තියෙන්නේ. හැබැයි ගොඩක්ම ඉඩම් සංවර්ධනය කිරීම සඳහා ඉතාමත්ම ලොකු පහසුකම් තියෙන ප්‍රදේශයක්. හැබැයි ඔබතුමා කිව්වා වගේ මම දකින්නේ නම් මේ දවස්වල තිරුකුරාමලේ විශාල සෙනඟක් ඉන්නවා සීසන් එක නිසා. නමුත් if we are to attract high end tourism, one thing that has to happen is air transportation. To go to Trinco, it takes long time. It takes about at least 5 to 6 hours. So domestic air transportation is something that we need to look seriously if we are to improve tourism in Sri Lanka. So China Bay would be an ideal place, because China Bay airport could be developed for a domestic airport, and which we are looking into. We are speaking with few airlines. This will be one way we will attract high-end tourism. And I would say that it should not be a seasonal destination. It should be a year-round area. Especially there are some good brands like Jungle Beach in that area, which is in a high end hotel. So there are a few more investors who are looking into it, so we are quite certain that investment will happen. We are hoping to have an investment forum targeting Trinco, so that will allocate us. But be rest assured, if lands are acquired, we will give them alternate lands. We have been working with the GAs in that particular area.
என்னுடைய இரண்டாவது அத்துல் பிரஷ்னியே, குறிப்பாக அமைச்சர் அவர்கள் ஏற்றுக்கொண்டார்கள் இந்த குச்சவெளி, புல்மோட்டை, நிலாவளி போன்ற பிரதேசங்கள் சுற்றுலாத்துறைக்கு மிகவும் உகந்த ஒரு பிரதேசமாகவும், அதே போன்று திருகோணமலை சுற்றுலாவை அதிகரிப்பதற்கான எல்லோராலும் ஏற்றுக்கொள்ளப்பட்ட ஒரு இடமாகவும் சொல்லப்பட்டது. காணி அமைச்சர் என்ற முறையிலே இந்த விடயத்தை இந்த இடத்திலே கேட்க வேண்டும். குறிப்பாக இப்பொழுது இந்த குச்சவெளி, புல்மொட்டை பிரதேசங்களிலே ஒரு மதகுரு ஒருவர் அண்மை காலமாக மக்களுடைய சொந்தமான, குறிப்பாக வளமாக காணப்படுகின்ற காணிகளை அத்துமீறி பிடிக்கின்ற ஒரு நிலைப்பாடு காணப்படுகின்றது. ஆகையால் இவ்வாறான நிலைப்பாடுகள் முன்னெடுத்து செல்லுகின்ற பொழுது உங்களுடைய இந்த சுற்றுலாத்துறையை ஊக்குவிப்பது மாத்திரமல்ல, இந்த நாட்டிலே வேறு இன ரீதியான ஒரு பிரச்சனைக்கான ஒரு காரணமாகவும் இந்த பிரச்சனை அமைகின்றது. ஆகையால் ஒரு காணி அமைச்சர் என்ற முறையிலே இந்த மத குருமாருடைய செயற்பாடுகளை நீங்கள் அறிந்திருக்கின்றீர்களா, அல்லது இவர் இந்த முன்னெடுக்கின்ற செயற்பாடுகளுக்கு உங்களுடைய அரசாங்கம் எவ்வாறான நடவடிக்கையை எடுக்க போகின்றது என்பதை இந்த இடத்திலே அறிவிக்க வேண்டும். அதே போன்று இவருடைய நடவடிக்கை என்னவென்றால், வெள்ளிக்கிழமைகளிலே முஸ்லிம்கள் ஜும்மா தொழுகைக்கு சென்றதற்கு பின்னர் பெண்கள் இருக்கின்ற சந்தர்ப்பத்திலே அத்துமீறி இந்த காணிகளை பிடிக்கின்ற ஒரு நிலைப்பாடு காணப்படுகின்றது. ஆகையால் சமய சம்பந்தமான செயற்பாடுகளை முன்னெடுக்க வேண்டும் என்றால் அல்லது காணி சம்பந்தமான விடயங்களை முன்னெடுக்க வேண்டும் என்றால் அதனோடு சம்பந்தப்பட்ட அதிகாரிகள் மட்டத்திலே தீர்க்கப்பட வேண்டிய விடயத்தை ஏன் இவ்வாறு அடாவடித்தனமாக இந்த காணி சுயகரிப்பு நடக்கின்றது? ஆகையால் காணி அமைச்சர் என்ற அடிப்படையிலே இது சம்பந்தமாக ஏதாவது தெளிவை நீங்கள் பெற்றிருக்கின்றீர்களா?
ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඔෆිෂියලි ඇවිල්ලා නැහැ. බට අනොෆිෂියලි අපිට ආපු තොරතුරු අනුව තමයි කටයුතු කරන්න වෙලා තියෙන්නේ. නමුත් කෙසේ වෙතත් පැහැදිලිව කියන්න ඕනේ මගේ පෞද්ගලික ස්ථාවරය නම් එහෙම බලෙන් අල්ලා ගැනීමකට කිසිම කෙනෙක්ට ඉඩක් ආණ්ඩුවක් කියලා තියනට අපි කටයුතු කරන්නේ නැහැ. නමුත් මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ ඔබතුමා දීපු කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඒ සම්බන්ධයෙන් හොයා බලලා ඔබතුමාට එන සතිය වෙනකොට මේ සම්බන්ධයෙන් ඒ ලේකම්තුමාගෙනුත් අපේ බමත්වෙන්ස ලේකම්තුමාගේ වාර්තාවක් ඇඳවලා සත්‍ය තත්ත්වය පිළිබඳව ඔබතුමාට වාර්තා කරන්න. ඒ වගේම මේ සම්බන්ධයෙන් පැහැදිලිවම උල්ලංඝනයක් වෙලා තියෙනවා නම් ඒ ජනතාව වෙනුවෙන් ඒක ආරක්ෂා කරන්න බැරි
සිද්ධියක්. බොහොම ස්තුති කරමු මෙතනින්. දෙවෙනි වටේ ප්‍රශ්න අංක 7 හෙක්ටර් අප්පුහාමි මැතිතුමා අහනවාද?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීතුමා වෙනුවෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් මම 7 වෙනි ප්‍රශ්න අහනවා.
සභාගත කරන්න.
සභානායකතුමා.
සභානායකතුමා.
සභාගත කරනවද කල් ගන්නවද? 7 වෙනි ප්‍රශ්න. 7
7 7
7
හෙක්ටර් අප්පුහාමි
මන්ත්‍රීතුමා 7 වෙනි ප්‍රශ්න.
සභාගත කරන්න. ප්‍රශ්නාංක 8 ගරු හේසාවිතානගේ මැතිතුමා අධ්‍යාපන මැතිතුමාගෙන්
සභාගත කරන
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු හේසාවිතානගේ මන්ත්‍රීතුමා වෙනුවෙන් අධ්‍යාපන මැතිතුමාගෙන් මම මේ ප්‍රශ්න අහන ගමන් ආපහු මතක් කරනවා මේ උසස් පෙළ දරුවන්ගේ වැඩේ අදත් නෑ විභාග දෙපාර්තමේන්තුව. මොකක් හරි මේක ඉක්මන්
ඔබතුමා ඔබතුමා කලබල වෙන්න එපා. ඒක හෙට නිවේදනය කරා.
හොඳයි. සභාගත කරනවද ගරු මැතිතුමා?
සභාගත කරනවා.
බොහොම ස්තුතියි. විශේෂයෙන්ම අද සභාවේ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඊයේ දිනෙත් අද දිනෙත් ප්‍රශ්න අංක 1 සිට අවසානය දක්වා නියමිත වේලාවට අවසන් කරන්න ලැබීම, ඒ පිළිබඳව කාලය ඉතුරු කරලා දීලා න්‍යායපත්‍රය අනුව වැඩ කරන්න ලබා දීපු සහයෝගයට මූලාසනය ස්තුතිවන්ත වෙනවා ඔබ සියලු දෙනාටම.